හෝති. මේ ඇති කල්හි මේ ඉමස්මින් අසති මේ නැත්තං ඉදං නහෝති. දෙයක් නෑ නිරුද්ද. එතකොට ඇත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නෑ නැත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නෑ. මේ හේතු යෙදෙනවා නම් ඔහොම විද්‍යමාන. හේතු යෙදෙන්නේ නැත්නම් විද්‍යමාන වෙන්නේ නැහැ. මිරිඟුව පේනකොට මොකද වෙන්නේ? වතුර තියෙනවා වගේ හිතෙනවා. නේද? පේන්නේ මිරිඟුව. ඒක ඇත්ත ස්වභාවය නදන්න කෙනා හිතනවා වතුර තියෙනවා. එතකොට වතුර පිහිටන්නේ ඇත්ත නොදන්න කෙනාටම නේද? ත්‍රිසංසතෙක් හිටියොත් මිරිඟුව පේනකොට ඌ හිතන්නේ මන්න වතුර තියෙනවා කියලා. එතකොට ඇත්ත නොදන්න කෙනාගේ යථාභූත ස්වභාවය නොදන්න කෙනාට
මිරිඟුව පේන්නේ වතුර වගේ.
වතුර පිහිටනවා. පේන්නේ මිරිඟුව. එයා හිතනවා මන්න වතුර තියෙනවා කියලා. මිරිඟුව දැක්ක ගමන් අන්න වතුර තියෙනවා. ඒක නිකන් නෙමෙයි තියෙනවා කියලා හිතන්නේ ඇත කියන දෘෂ්ටියට ගිහිල්ලා. පැවැත්මක් නේද? පැවැත්ම කියනකොට මම ඉස්සෙල්ලා විස්තර කරා අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. අනාගතෙත් තියෙනවා කියන්නේ ඔය වතුරෙන් මට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් තණ්හා කරන්න දෙයක් හදලා නේද? තණ්හා පවද්ද? පැවැත්මක් දීපු රූපයක් හදලා. එතකොට ඒක හැදුනේ අවිද්‍යාවයි මුලාවයි හින්දා කියලා ඒ තිරසංගතව දන්නේ. ඒ පෙන්නේ මිරිඟු. අපි දන්නවා මෝහ රැවටිලා අන්න වතුර තියනවා කියලා. ඇයි මිරිඟු ස්වභාවයේ මිරිඟු ස්වභාවය අපි දන්නේ නැහැ. අපිත් ඔක නොදන්නවා නම් එහෙම අපිත් ඔය මුලාවටම අහු වෙනවා. දැන් අපි දන්නවා මිරිඟුව පේනකොට මේ පේන නිසා වතුර තියනවා කියලා හිතෙනවා. එතකොට අපි වතුර තියනවා කියන මතයකට යන්නේ නැහැ. හරි? හැබැයි නැහැම කියන මතයකට යන්නෙත් නැහැ. ඔය වගේ පෙනෙන ස්වභාවයක් තියෙනවා. මුකුත් නැත්තම් පෙන්නුම් කරන්න විදිහක් නැහැ. ඒ මුකුත් නැහැම කියන්නත් බෑ, කියනවා කියන්නත් බෑ. ඔබට කියන්න වෙන්නේ එහෙම පේන්න හේතු යෙදුනා හින්දා එහෙම පේනවා. නේද? එහෙම පේන්න හේතු ටික යෙදිලා තියෙනවා. ඒ හේතු යෙදෙන හින්දා ඔය පේනවා. එතකොට වතුර ටික හදාගත්තේ මේ චේතනා ගොඩකින් නේද? එළියේ තියෙන ස්වභාවයක් නෙමෙයි ඒක.
හිතේ ස්වභාවය.
හිතේ ඇති වුණ චේතනා ගොඩක් තමයි මිරිඟුව පේනකොට වතුර තියනවා කියන්නේ. දැන් මොකෙක්ද කෑ ගහන්නේ? ලේනි.
උට වෙන වැඩක්
උන්ට වෙන වැඩක් නැහැ. මේ වෙලාවෙම ඇවිල්ලා කෑ ගහනවා නේද? අපිට මේ සාකච්ඡා කරන්න දෙන්නේ. ඈ? බනිනවා ඔක්කොට. දැන් කොහොමද ලේනෙක් ඉන්නවා කියලා දැනගත්තේ? සද්දයක් ඇහෙනවා. නේද? සද්දය ඇහෙන්නේ මොකෙන්ද? කණි. සෝතාවේ. කන නිසා ශබ්දයක් තියෙන බව දැනගන්නවා. දැන් දැනගත්තේ සද්දයක් ඇහුණා කියලාද ලේනෙක් ඉන්නවා කියලාද? ඒ සද්දේ තියනද මන්ලේනෙක් මන්ලේනෙක් කියලා. කවුද ලේනෙක්ව හැදුවේ? තමන්ගේ චේතනා ටික නේද? චේතනා වලින් කරපු සංස්කරණයක් නේද? නොදන්න කෙනා ගැන හිතන්න එපා, දන්න දේ ගැන හිතන්න. තමන් ගැන නෙවෙයි හිතන්න, අනුන් ගැන නෙවෙයි. දැන් තමන්ගේ ඇති වුණ චේතනා ටිකක් නේද එළිය ලේනෙක් ඉන්නවා කියන එක? බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය සද්ද සංඥාව මිරිඟුවක්. සංඥාව මිරිඟුවට උපමාන. දැන් අපි මිරිඟුව ඔන්න ආවා. සද්ද සංඥාව. අපි ඒකට අදාළ සතර මහා ධාතු රූපයක් හැදුවා එළියේ තියෙන වතුර. මේ වෙලාවේ වතුර වෙන්නේ ලේන. සතර මහා ධාතු. දැන් ඔය ලේන ඉන්නවා කියලා දැනගත්තේ කොයි වෙලාවේද? සද්දේ ඇහෙනකොට. නේද? ඒක පටිච්ච සමුප්පන්න ධර්මතාවය. සද්දේ ඇහුණා, ඒ නිසා චේතනා ටිකක් ඇති වුණා. එතකොට මේ සද්දේ ඒ මොහොතේම නිරුද්ධ වෙනවා නේද? ඇහෙන සද්දේ. චේතනා ටිකක් ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. හැබැයි අපි හදපු ලේන වෙන්නේ නැහැ. අනේ රූපයේ ඇත්ත ඇති හැටි දැකලා නැහැ නේද? අනිත්‍ය වූ දේවල් ටිකකින් ලේනෙක්ව හදලා සබ්දෙත් අනිත්‍යයි, ඒක දැනගත්තු විඥානෙත් අනිත්‍යයි නේද? ඒවා එකතු කරලා හදපු ලේන, චේතනාවලින් හදපු ලේන නම් ඉන්නේ. ඌරු සද්දේ අහන්න කලිනුත් ඔක උතන ඉඳලා තියෙනවා. සද්දේ අහන මොහොතෙත් තියෙනවා. අනාගතෙත් ගිහින් බැලුවොත් ඕකව දකින්න පුළුවන්. කියන මට්ටමට දාලා. දැන් ඔන්න රූපයේ ඥානං පස්සං යථා භූතං ද ඥානං අපස්සං යථා භූතං. නিত্য රූපයක් හැදුවා නේද? අනිත්‍ය රූපයක්ද දැනගත්තේ? නিত্য රූපයක්. නিত্য රූපයක්. ලේන නিত্য. ලෝකෙට අයිති නিত্য රූපයක් දැනගත්තා. නෑ. පෙර නොතිබීම හටගත්තත් නෙමෙයි, ඉතුරු නැතුවම නිරුද්ධ උනත් නෙමෙයි. එහෙම වුණා නම් නিত্য කරන්න බෑ. විඥානේ හටගන්න මොහොතේ හටගත්තු රූපයක් නෙවෙයි නේද? ඒ හදාගත්තු රූපේ අපි ලෝකෙට ආйти දෘෂ්ටියට දැම්මා. නিত্য සංඥාවෙන් දැම්මා. නিত্য සංඥාවෙන් දාපු ගමන් අපට තණ්හා කරන්න දෙයක් තියෙනවා. දැන් ලේනට බනින්න පුළුවන්. මොන කරදරයක්ද මෙතෙන්ට ඇවිල්ලා කෑ ගහන නේද? ඒක තමයි තණ්හාව කියන්නේ. තණ්හා පවඩද? එතකොට ලේන ගැන දිගින් දිගට අපිට එක එක දේවල් හිතන්න පුළුවන්. අන ආයතින් පංච උපාදාන කන්දා උපචයන් ගච්ඡති. ආයේ ආයේ පංච උපාදාන ස්කන්ධ හදනවා. ඔය හැදුවෙත් පංච උපාදාන ස්කන්ධය. ඒ සම්බන්ධව හදන තව ඕනම හිතක් තව පංච උපාදාන ස්කන්ධය. ඒ සම්බන්ධව හිතුවොත් කිව්වොත් ක්‍රියාකාරය. ඒ සේරම පංච උපාදාන ස්කන්ධ. මුලාවෙන් හදන ලෝකෙට අයිති දේවල්. ඇයි අපි රූපයේ ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ? අඥානං අපස්සං යථා භූතං.
දැන් සර් අර කලින් සර් කිව්ව බෝතලේ උපමාවේ අපි රූපයේ ඇත්ත ඇති දැක්කේ නැහැනේ. වර්ණ ඡායාවක් දැක්කේ, ඒ වර්ණ ඡායාවට අපි බෝතලයක් කියන එක හදාගත්තා.
ඔව්.
එතකොට එතනත් අපි රූපයේ ඇත්ත ඇති දැකලා නැහැ.
ඔව්. දැන් ඇහෙන් අරන් දුන්නේ රූප සංඥාවක් විතරයි.
වර්ණ වර්ණ සටහනක් විතරයි.
රූපයක් ගැන සංඥාවක් විතරයි.
බෝතලයක් කියලා අපි ගත්තොත් රූපේ ඇත්තට සිද්ධ කළා නෑ.
ඔව්. එතකොට සංඥාව කියන්නේ මිරිඟු ස්වභාවයක් විතරයි. පේන්නේ මිරිඟු. අපි තමයි සතර මහා ධාතු රූපයක් හදන්නේ. එළියේ තියෙන රූපයක් හදන්නේ. මිරිඟුව දැකලා මිරිඟුවේ ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාම එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් පනවනවා. ඒ රූපේ නිකන් පනවන්නේ ඒක පැවැත්මක් දීලමයි පනවන්නේ. පවතින බවක් දීලමයි. බව කියන්නේ අතීතෙත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. පවතින බව. නিত্য සංඥාවෙන්මයි අපි රූපයක් පනවන්නේ. මේ නিত্য සංඥාවෙන්මයි රූපයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. තියෙනවා කියනකොටම නিত্য සංඥාවට අහු වෙලා. ඇත යන දෘෂ්ටියට වැටිලා. ඒක තමයි ලෝකෙට අහු වෙලා මායයට අහු වෙලා කියන්නේ. ඔව් දැනීම් දැන් ඔහොම බලන්න දැනීම් කියන්නේ කායික දැනීම්. දැන් මෙතන කායික දැනීම් නෙමෙයි අපි ඇහ නිසා දැනගත්තා කන නිසා දැනගත්තා නේද? ඒවට කියන්නේ දැකීමයි ඇසීමයි. කයට දැනෙන ඒවට තමයි දැනීම් කියන්නේ. ඒ කියන්නේ ගඳ සුවඳ වෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන්, ස්පර්ශ වෙන්න පුළුවන්. ඒවට දැනීම් කියනවා. අතන දැනීම් දිහා බලා ඉන්න කිව්වේ ඔය ආයතන ටික දිහා බලා ඉන්න. විශේෂයෙන් කාය ආයතන. දැන් මෙතන ඇහැ ගැන බලන එක ඇසී දැකීම. කන ගැන බලන එක ඇසීම. දැන් අපි ඇසීම ඇසීමක් විදිහට දැක්කේ නෑ. අපි දැනගත්තේ ලේනෙක් ඉන්නවා කියන. සිද්ධ වුණේ ඇසීමක්. සද්දයක් ඇසීමකට හේතු සකස් වුණ හින්දා සද්දයක් ඇහුණා. එතන සිහි මුලා වුණ හින්දා අපි ලේනෙක්ව හැදුවා. සඤ්ඤාව මිරිඟුවක් කියන නුවණ පිහිටියේ නැහැ. සද්ද සඤ්ඤාව කියන එක මිරිඟු ස්වභාවයක් කියන නුවණ පිහිටියේ නැහැ. බෝතලේ දකින්නකොට වර්ණ සඤ්ඤාව කියන එක මිරිඟු ස්වභාවයක් කියන නුවණ පිහිටියේ නැහැ. මේ එහෙන් අරන් දෙන්නේ රූප සඤ්ඤා නැත්නම් වර්ණ සඤ්ඤා. සඤ්ඤාවේ ස්වභාවය මොකද්ද? මිරිඟුව. මිරිඟුව කියන එක හිතට දැర్శණය වීමක් විතරයි මිරිඟුව කියන්නේ. හිතට පේනවා තියනවා වගේ. හිතට තියනවා වගේ පේන තව දේවල් තියෙනවා. හීන දකින්න කොටත්. නිින්දෙදි හීන දකින්න කොටත් හිතට පේනවා තියනවා වගේ ඇත්ත වගේ. ඒ හීනේ ඉන්නකන් අපි දන්නේ නැහැ මේ හිතට පේන ස්වභාවයක් විතරයි කියලා. ඈ ඇහැරලා හොයනවා අතපත ගාලා. එතකොට හීනයේ හීන ස්වභාවය නොදන්නකම තමයි මිරිඟුවේ මිරිඟු ස්වභාවය නොදන්නකම කියන්නේ. දකින්නේ මිරිඟුව අපි ඒක ඇත්ත කරගන්නවා. ඇත්ත කරගන්නවා කියන්නේ එළියේ තියෙන රූපයක් කරලා බාරගන්නවා. එළියේ තියෙන රූපයක් කියලා බාර ගැනීම මුලාවක්. සිහි මුලා වීමක්. හීනයක් දැකලා ඕක ඇත්තට තියෙනවා කියන එක සිහි මුලා වීමක් නෙවෙයිද? සිහි මුලා වීම. නේද? රූපේ යථා ස්වභාවය දන්නේ නැති කෙනා රූපේ සිහි මුලා වෙනවා. ඒකේ ආස්වාදය අනුව ඉන්නවා ඊළඟට.
ඒ
තම්පත් කියලා කියන්නේ මොන ලේනෙක් කියන්නේ ඒක නේද? අපි මේ එකපාරට වන්දෙට දැන් පළවෙනි දේ තේරුම් ගන්න ඕන ලෝකෙටයි දෙයක් පැනෙවුවා නම් සිහි මුලා වුණා කියන එක නේද? ඒක තේරුම් ගත්ත කෙනාට විතරයි එතනින් එහාට යන්න පුළුවන්.
ඒක තමයි එතනින් යන්නේ බෝතලේ දකින්නකොට
බෝතලේ දකින්නකොට එළියේ බෝතලයක් තියනවා කියලා අපිට හිතෙනවනේ. එතෙන්දි දක්ෂ වෙන්න ඕන සිහි මුලා වුණා කියලා තේරුම් ගන්න. ඒක පුළුවන් ධර්මයක් අහලා දැකලා තියෙන කෙනාට විතරයි. මොකද අපේ පරණ පුරුද්ද බලවත් හින්දා ඒ බෝතලයක් තියෙනවා. මොකද වැරද්ද මොකද? තියෙන බෝතලෙින් දැක්කේ. අන්න ගේනවා අපේ තියෙන දෘෂ්ටි ටික. ලෝකෙට ආйти දැක්. නේද? අපට කවදාවත් පේන්නේ ඔය හිතෙන් හදපු බෝතලයක් දැක්කේ කියලා. අපට කවදාවත් පේන්නේ අර හිතෙන් හදපු ලේනෙක් ගැනයි දැනගත්තේ. ඇයි අපි විශ්වාස කරන්න මෙච්චර කල් පුරුදු වෙලා තියෙන සංසාරයේ අවිලා තියෙන ওই එළියේ තියෙන ලේනෙක්මයි දැනගත්තේ. ওই එළියේ තියෙන බෝතලයක්මයි දැනගත්තේ. ඒ පළවෙනි දේ අඳුර ගන්න ඕන ඕක ඇත්ත ඇති හැටි නෙමෙයි යථාභූත ස්වභාවය නෙමෙයි. ඒ සිහි මුලා වෙලා ගත්ත දෙයක්. හරි. පේන දේ තියෙනමයි කියන එක දෘෂ්ටියක්මයි. ඒක තේරුම් ගන්න ලේසි නෑ. ඒක තමයි අපි උපමා අර ගොඩාක් කතා කරන්නේ. වතුරට එදෙන බල්ලා පේන දේ තියෙනවමයි කියලා දෘෂ්ටිගත වුණා හින්දා තමයි බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. පේන දේ තියෙනවමයි කියන දෘෂ්ටියෙන් ගත්තු හින්දාමයි බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. එහෙනම් ඒකට අපිත් ඇහැ පාවිච්චි කරන්නේ ඔය පේන දේ තියෙනවාමයි කියන දෘෂ්ටියෙන් තමයි අපි ඇහැ පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි දකින්නකටම අන්න බෝතලයක් තියෙනවා කියලා හිතන්නේ. අපිට සිහියයි නුවණයි පිහිටන්නේ නැහැ. සිහිය පිහිටන්නේ නැහැ ඇහෙන් සිද්ධ වෙන. ඇහෙන් දැකලයි ඕක දැනගත්තේ කියලා සිහිය පිහිටන්නේ නැහැ. අපේ මුලාව බලවත් වුණාම අන්න බෝතලයක් තියෙනවා තියෙන හින්දා තමයි පේන්නේ. එක තීරුම් ගන්න ඕන මෙච්චර කල් සංසාරේ ආවේ ඔහොම ලෝකෙට ආйти දෘෂ්ටි තියෙන හින්දාමයි පෙනුනේ. දැන් අපි සිහිය නුවණ යොදන්න ඕන නෑ. ඕක දැනගත්තේ ඇහෙන් දැකලානේ. ඇහෙන් දැකීම කියන්නේ මොකක්ද? ඇහැ හදලා දුන්න ප්‍රතිබිම්බයක් ඕක හිතෙන් දැනගත්තා. ඇහැ සකස් කරලා දීපු ප්‍රතිබිම්බය හිතෙන් දැක්කා. ඔය සිද්ධිය නේද උනේ? එළියේ තියෙන රූපේ හිතෙන් දැක්ක නෙමෙයි. ඇහැ සකස් කරලා දීපු චිත්‍රය නැත්නම් ෆොටෝ එක හිත බැලුවා. ඒ චිත්‍රයක් දිහායි ඔය බලලා තියෙන්නේ. ඒ චිත්‍රයට තමයි කියන්නේ වර්ණ සංඥා කියලා. වර්ණ සංඥාවක් මේ ඇහැ අරන් දුන්නේ. රූප සංඥාවක්. සංඥාවට බුදුහාමුදුරුවෝ උපමා කරනවා මිරිඟුව. ඔන්න මිරිඟුව දිහා බැලුවා. ඒකට අපි මිරිඟුවේ ඇත්ත ඇති හැටි නොදන්න කෙනා අන්න එළියේ තියෙන රූපයක් දැක්කා. ඒ මිරිඟුවට අදාළ රූපයක් බාර ගන්නවා. හදන්නේ චේතනාවලින්. හිත ඇතුලේ තියෙන චේතනාවලින්. ඒ හදපු දේ එළියේ තියෙනවා කියලා දැඩිව විශ්වාස කරනවා. එන්න රූපේ බැස ගන්නවා. රූපේ උපාදාන කරනවා. අජෝසය තිත්ති රූපේ බැසගත්තා. රූපේ සතුටු වුණා. අභිනන්දති අභිවදති. අජෝසය තිත්ති. නන්දනය කරනවා. ඒක නක් කියන්න පුළුවන්. දැන් කියනවා කියන්නේ හිතෙන් විතක්ක ਵਿਚාරක්. අන්න බෝතලයක් තිබුණා කියලා කිව්වා. ඕක කනට ඇහුන් නැතුවට හිත ඇතුලේ කිව්වා.
එහෙමනම් ලෝකයේ අවසානයක් නෑ සි.
ඒක තමයි. ඔය ලෝකයේ හිත ඇතුලෙන් අන්න හදනවා විතක්ක ਵਿਚාරක්. හිතෙන් හදපු දේ දැන් සිහි මුලා වෙන හින්දා මොකද වෙන්නේ? ඔන්න එළියේ තියනවා කියලා හිතුවා. ඇත්ත ඇති හිටි දන්නේ නැහැ. මේක හිතෙන් හදුවා කියලා දන්නේ නැහැ. මේ චේතනාවකින් දැනගත්තු එකක් කියලා දන්නේ නැහැ. සංස්කරණයක් කියලා දන්නේ නැහැ. හිත ඇතුලේ කරපු සංස්කරණයක් කියන එක දන්නේ නැහැ. චේතනාවලින් සකස් කරපු දෙයක් කියන එක ගැන නුවණක් නැහැ. ඇයි? අජානං අපස්සං යථාභූතං. ධර්මය අහලා දකින්න කෙනාට ඔන්න දැන් බලන්න දෙයක් තියෙනවා. එළියේ තියෙනවා කියලා රූපේ බාරගත්තේ අපේ තියෙන මුලාව නිසා, අවිද්‍යාව නිසා. ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා. බුදුහාමුදුරුවෝ මිරිඟුව කියපු සංඥාව මිරිඟුව විදිහට බාරගත්තේ නැහැ. ඒකට අදාළ දේ එළියේ තියෙනවා කියලා පැනෙන්න. එතකොට ඔය පනෝපු එක සංකත ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. සංකත ධර්මයක ලක්ෂණ ටිකවත් අපි දැක්කේ නැහැ. සංකතයි කියන එක අනිත්‍යයි. නිත්‍ය කරන්න බෑ. සබ්බේ සංඛාරා අනිච්චා. අත්තත්තේ තමයි හැම සංකත දෙයක්ම සංස්කරණය කරපු දෙයක්ම සංඛාරයක්ම අනිත්‍යයි. නිත්‍ය කරන්න බෑ. ඇත කියන දෘෂ්ටියට දාගන්න බෑ. අනිත්‍යයි කියන්නේ ඇත කියන දෘෂ්ටියට දාන්න බෑ. නිත්‍ය නෑ. අපි අර බෝතලේ ඇත කියන දෘෂ්ටියට දාගත්තා. ලේනා ඇත කියන දෘෂ්ටියට දාගත්තා. ඔයගොල්ලෝ හිතලා බලන්න ලෝකෙට අයිති ඕඩම එකක් ගන්න. තියෙනවා කියන දෘෂ්ටිය තමයි ඒ ටික තියාගෙන. හේ ලෝකෙට අයිති මොනවා දැනගත්පත් ඇත කියන දෘෂ්ටියෙන් නේද දාගන්නේ. ඒ හින්දා තමයි ඒ ගැන කතා කරන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්, තණ්හා කරන්න පුළුවන්, ඇලෙන්න බැඳෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒව ගැන සිහි මුලා වුණ හින්දා. ඇත්ත ඇති හැටි දැක්කේ නැති හින්දා. අඥානං අපස්සං යථා භූතං නිසා. එහෙම කෙනාගේ දුක ආයේ ආයේ සකස් වෙනවා මිසක් දුකෙන් මිදෙන මාර්ගයට වැටෙන්නේ නැහැ. හැබැයි උතන වටිනම තියෙන්නේ අපිට පුළුවන් මාර්ගයේ පාදලා.
ශාස්ත්‍ර දෘෂ්ටිය කියන්නේ ඒකනේ.
ඔව් ඇත කියන එක ශාස්ත්‍ර දෘෂ්ටිය. දැන් මාර්ගයට වැටෙන්න එක දෙයයි තියෙන්නේ මේ ඇහි ඇත්ත ඇති හැටි දකින්න යථා භූතක. ඇහැ නිසා පෙන්නන සකස් කරලා දෙන රූපේ ඇත්ත ඇති හැටි දකින්න ඥානං පස්සන් යථා භූත. එදාට ඒකේ සිහිමුලා වෙන්නේ. සිහිමුලා වෙන්නේ නැහැ කියන්නේ අපි අනිත්‍ය දේ අනිත්‍ය බව දකින්න නිත්‍ය කරන්න යන්නේ. දුක දුක විදිහට දකිනවා. ඒ රූප උපාදානයක් කළොත් දුකයි කියන එක නුවණින් අනිත් පැත්තෙන් පෙන්වන්න ඕනේ. ඕක ප්‍රඥාත්මක් දීමම බාර ගැනීමම රූපේ පිළිගැනීමමයි දුක. ලෝකය හට ගැනීමමයි දුක. ලෝකය කිව්වත් දුක කිව්වත් දෙකම එකයි. ලෝකේ පවතින දුක මතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නේද? ඊළඟට මේ ලෝකේ තියෙන එළිය නෙමෙයි.
ඇතුලේ.
හිත ඇතුලේ මේ බඹයක් පමණ ශරීරය තුරයි ඔය ලෝකේ තියෙන්නේ. නැහැ නිසා නම් ලෝකේ හැදුවේ එහෙන් ගත්තු එක ගැන හිතලයි ලෝකේ හැදලා තියෙන්නේ. කන නිසා නම් ලෝකේ හැදුවේ කණෙන් ඇහුන දේ ගැන හිතලයි ලෝකේ හැදලා තියෙන්නේ චේතනාවක. සංස්කාර ලෝකය. එතකොට මේ ලෝකේ සංස්කාර ලෝකේ. ලක්ෂණේ තමයි ඒවා අනිත්‍යයි අපව දුකටපත් කරන. එකට අහු වුණා දුකටපත් කළා. ඇයි? පංච උපාදානස්කන්ධ හදන්නේ. රූපයක් එළියේ තියනවා කියනකොටම රූප උපාදානස්කන්ධේ රූපේ දැඩිව බාරගත්තා උපාදාන කරලා. ඒ නිසා යම් වේදනාවක් විඳිනවා නම් වේදනා උපාදානස්කන්ධේ. ඒ සඳහා සංඥාවක් තියනවා නම් සංඥා උපාදානස්කන්ධේ. ඒ කියන්නේ චේතනාවක් එනවා නම් සංඛාර උපාදානස්කන්ධේ. මේ ගැන දැනගන්නේ විඥාන උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ. එතකොට දැකීම දැකීමෙන් නවතින්නේ නැහැ. දැන් පංච උපාදානස්කන්ධයක් හදලා දිගින් දිගට ගෙනියන්නේ. දැන් බෝතලයක් හදුවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හැදුවා. ඒක ගැන දිගින් දිගට ආයෙ මෙනෙහි කර කර යන්න පුළුවන්. කතා කරන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්. එළියේ ලේනෙක්ව හැදුවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හැදුවා. සද්දයක් ඇහුණා කියලා සද්දේ ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. හෙල්. ඊට අදාළ රූපයක් මැව්වා. මවපු රූපේ කියන්නේ චේතනා ගොඩක් ආවා. ඒ මවපු රූපේ හිත ඇතුලේ මැව්වේ ඒක එළියෙන් ගිහින් තිබ්බා. පතර මහා ධාතු කරලා නිත්‍ය කරලා අර රූපේ තියෙන නිත්‍ය සුබ ආත්ම ඒ ලක්ෂණ ටික දාලා නිත්‍ය සුඛ ආත්ම සුබ සංඥා ටිකෙන් දාලා එළියෙන් ගිහින් තිබ්බා. ඒක බාහිර. ඒක එහෙමමයි කියේ. මේක මේ හිතක් ඇති වෙලා දැනගෙන එහෙමම නිරුද්ධ වීමක් කියලා එහෙම අවබෝධයක් නැහැ. ආයතනයේ ඇත්ත ඇති හැටි දැක්කෙත් නැහැ. ආයතනය නිසා සකස් කරපු රූපේ ඇත්ත ඇති හැටි දැක්කෙත් නැහැ. ඒකයි මං කිව්වේ රූපය දැක්කනම් ඇත්ත ඇති හැටි ආයතනය ඇත්ත ඇති හැටි දකින්න. ආයතනයේ ඇත්ත ඇති හැටි දැක්කනම් රූපය නැත්නම් ලෝකයේ ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි තමයි අනිත්‍යයි. මොහතකටවත් නිත්‍ය කරන්න බැහැ. ඔව් සංඥාව ඔය තියෙන ලක්ෂණ ටිකෙන් දකිනවනේ. මුත්තෝ නැහැ මිරිඟු ස්වභාවයෙන්ම දකිනවනේ බුදුහාමුදුරුවෝ දීපු ප්‍රමාණය. එතකොට ඒකෙන් ලෝකයක් පනවන්නේ නැහැ. මේ මිරිඟුව දැකලා අපි ලෝකයක් ලෝකෙට අයිති දේවල් තියෙනවා කියලා ඒවා පනවන්නේ නැහැ. එතකොට අන්න ඒක දකින්න පුළුවන් වෙනකොට අන්න ශුන්‍යත භාවයක් හට ගන්නවා. ශුන්‍යත භාවය කියන්නේ මේ තියෙන එක නැති කරනවා නෙවෙයි, පිහිටන්නේ. ඔක්කොම මිරිඟු ටිකක් වෙනකොට රූප පිහිටන්නේ. නොපිහිටින නූපදින භවකට. මේ නූපදින භව තමයි නිරෝධය කියන්නේ. සංඥාව නිසා මුලාවෙන් හදන දේ පිහිටන්නේ නැහැ. මුලාවෙන් හදන දේ පිහිටන්නේ. සංඥාව පිහිටන්නේ නැහැ නෙවෙයි. සංඥාව නිසා මුලාවෙන් හදන දේ පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ මිරිඟු ස්වභාවය නිසා ලෝකයක් හදන එක නවත්තන. මේ ලෝක නිරෝධයක් වෙයි.
දැන් බාහිර යමක් දකින්නකොට අපි අපේ මනස කෙනාව මේ දකින්නේ වර්ණ සටහනක් කියලා එතකොට උපාදානය.
ඔව් ඒක වර්ණ සංඥාව සංඥාවක් විතරයි. ඒකට අදාළ බාහිර දෙයක් පණවන්නේ. දෙයක් පැනෙවුවොත් මුලාවක්.
ඒක තමයි. දැන් ඒ වගේ දැන් අපිට කන්ක සබ්දයක් ඇහෙනකොට අපි කොහොමද සාර ලේනා ඉන්නේ කියලා පොඩ්ඩක් අපි
සබ්දේ සබ්දයක් විතරයි. සද්දේ සද්දයක් ඇසීමක් විතරයි. ඒ සද්දේ නෑ රූපය. ලෝකෙට ආйти රූපයක් නෑ සද්දේ. ඒ ලෝකෙට ආйти රූපේ අපි මේ අපේ මුලාවෙන් අවිද්‍යාවෙන් ඇත්ත ඇතිට නොදැන හින්දාම
හදාගත් එක.
හදන පැහැදිලි හිමයි. ඒක තමයි. මුලාවෙන් කරපු සංස්කරණ. ඒ සංස්කරණ ඉන්නේ මිසක් එළියේ නෑ.
ඒකම තමයි ගන්ධය.
ඒක මතක් කරන් අර වතුරේ තියෙන බල්ලව.
ගන්ධේ
නම බල්ලව. හදන්නේ හිත ඇතුලේ මිසක්. කවදාවත් ඒ ගන්ධය ඇවිල්ලා එළියේ නැහැ. අන්න ඒ මතකයෙන් අපිට තේරෙන්න ඕන මේ අපි හදන දෙයක් මිසක්. හිත ඇතුලේ සකස්වීමක් මිසක්. බාහිර දෙයක් නෙවෙයි. ඒකට ලෝකයයි ඒක සමුදයයි ඔය දකින්නේ. සමුදයයේ දැනෙන තීරය ලෝකය නිරෝධ වෙනවා. සමුදය යෙදෙන්නේ නැතිකොට සමුදයෙන් සකස් වෙන දේ
නිරෝධයි. එමනස සංඥාව නිරෝධ වුණොත් තණ්හාව නිරෝධ වෙනවා.
සංඥාවේ මුලා වෙන ස්වභාවය අයින් වෙනවා.
එතකොට තණ්හාව ඇති වෙන්නේ නැහැ.
තණ්හාව ඇති වෙන්නේ එළිය දෙයක් පැනෙවුවම ඒකටනේ. මිරිඟුව පේනකොට වතුර තියනවා කියලා හිතුවොත් වතුරට තණ්හා කරනවා මිසක් අපි මිරිඟුවට තණ්හා කරන්නේ නැහැ. පේන ස්වභාවයට නෙමෙයි තණ්හා කරන්නේ. පෙනීම නිසා එළියේ තියෙනවයි කියලා හිතන දෙයට. එතකොට ඒ එළියේ තියෙනවයි කියලා හිතන දේ හිතන දෙයක් මිසක් එළියේ පවතින ඇත්ත ඇති හැටි නෙවෙයි. යථාභූත ස්වභාවය නෙවෙයි. ඒ ලෝක නිරෝධයක් කොන්න පේන්නේ. ඇයි ලෝකේ හදන්නේ මුලාවෙන්? ඒ මුලාවෙන් හදන ලෝකය නිරුද්ධ වෙනවා.
ඒතරේ මන සංඥා නිරෝධ, තණ්හා නිරෝධ වෙනවා. එහෙමත් එන්නේ.
ලෝක නිරෝධයෙන් තණ්හාව නිරෝධ වෙනවා. රූප නිරෝධයෙන් ඒ කියන්නේ මුලාවෙන් හදන රූපේ නිරෝධ කරනවා.
සංස්කරණය කරපු එකක් කියලා.
සංස්කාර නිරෝධයක් ඔය දකින්නේ. සංස්කරණය හිත ඇතුලේ දෙයක් මිසක් එළිය දෙයක් නෙමෙයි. මේ දැක්කේ හීනයක් කියලා තව විදිහකට ඔන්න තේරුම් ගන්න. හිතෙන් හදපු දේ හීනයක්. හීනයක් දැක්ක. හීනෙන් දැක්ක දෙයට තණ්හා කරන්නේ නැහැ. හිතෙන් දැනගත්තා කියන්නේ හීනයක් දැක්කවා. හීනෙන් දකින්න දේවල් වලට අපි තණ්හා කරන්නේ නැහැ. මොකද අපිට නුවණක් තියෙනවා හීනෙන් දැක්ක දේ කවදාවත් බාහිරේ තියෙන දෙයක් නෙවෙයි. ඒ හිතට පෙනුන ස්වභාවයක් විතරයි.
මනෝලෝකය.
ඇත්ත ලෝකය මනෝලෝකයක් කියලා අවබෝධ කර ගැනීමක් මේ කරන්නේ. බාහිර ලෝකය. දැන් හදපු සංස්කාර ලෝකයක් මුලාව හින්දම මේ ආයතනවල මුලාව හින්දම ආයතනයේ ඇත්ත ඇති හිත නොදන්නකම හින්දම ඇහෙන් පෙන්නන දේ එළිය තියනවා කියලා හිතන. කනෙන් අහන දේ එළිය තියනවා කියලා හිතන්නේම ආයතනයේ ඇත්ත ඇති හිත නොදන්නකම. ඒකයි කියන්නේ ඇහි යථාභූත ස්වභාවය අහලත් නෑ දන්නෙත් නෑ. අජානන පස්සමත. ඇහ නිසා පෙන්නන රූපේ ඇත්ත ඇතිටි අහලත් නැහැ දැකලත් නැහැ. අජානං අපස්සං යථා භූත. එහෙම කෙනාට තමයි දුක සකස් වෙන්නේ. පංච උපාදාන ස්කන්ධ සකස් වෙන්නේ. රූපේ සිහි මුලා වෙන්නේ. ලෝකයේ සිහි මුලා වෙන්නේ. අපි ලෝකය ගැන සිහි මුලා වෙලානේ ඉන්නේ. ඇත්ත ඇතිටි දැකලා නෙමෙයි. නේ. එහෙම හිතා ගන්න පුළුවන් නම් අඩු ගන්න. දහසක්වත් ගන්න පුළුවන් නම් ලෝකය ගැන සිහි මුලා වෙලා ඉන්නේ ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි. ඔන්න ඕකවත් මතක් වෙනවා නම් ඔන්න ධර්මය දකින්න පටන් ගන්නවා.
මනසින් හදාගත්ත ලෝකයක තමයි අපි ඉන්නේ. මනක්කල්පිත
නෑ නෑ අපි මුලා වෙලා නෑ කියලා නම් හිතෙන් කියන්නේ මතක තියාගන්න ඒ බුදු දහම නෙවෙයි. මායාව විතරයි. එහෙන් දකින්න රූප තියෙනවයි කියන්නේ මාරය විතරයි. අනෙන් අහන දේවල් එළියේ තියෙනවයි කියන්නේ අන්න ලෝකෙට අහුගෙනා කියන්නේ මාරයට අහුගෙන.
මාරයගන්නේ තමල්ලා ඉන්නේ මාරය.
ආයතන ඉක්මවා දැකීමමයි මාරයගෙන් මිදීම. ලෝකයෙන් මිදීම, දුකෙන් මිදීම. ආයතන ටික මාරයටයි. මේ අපේ හොඳම යාළුවා මාරය. මාරය එක්ක ජීවත් වෙන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. මේකයි සසරේ යන්නේ එක දිගට දිමෙලි මේ.
මාරය පෙන් කරන්න දෙන්නෙත් නෑ නේද?
ඔව්. ඉතින් ඡායාව ඡායාව විදිහට නොදන්න කමමයි එළියේ පිහිටි. මිරිංගුව මිරිංගුව විදිහට නොදන්න කමමයි වතුරට මුලා වීම. වතුරට මුලා වෙනවා කිව්වක් මිරිඟුවේ ඇත්ත ඇතිහෙටි නොදන්නවා කිව්වක් දෙකම එක. මිරිඟු ස්වභාවය අවබෝධ කරනවා කිව්වක් එළියේ වතුරෙන් මිදෙනවා කිව්වත් නැත්නම් ලෝකෙන් මිදෙනවා කිව්වත් මේ දෙකම එකයි. අවබෝධයේ තුලින්මයි මුලාවෙන් මිදෙන. ඒක තමයි නේද? තුලේ තමන් තුල හදන ලෝකයක් කියලා දැකීමමයි බාහිර ලෝකෙන් මිදීම. වේදක දෙකක් නෙමෙයි එකයි. හිතෙන් සකස් කරන සංස්කාර ලෝකයක් කියලා අවබෝධ ගැනීමමයි බාහිර ලෝකෙන් බාහිර රූපවලින් මිදීම.
හේතුන් යෙදුන නිසා මේ වගේ දෙයක් නිර්මාණය කරලා දුන්නා.
ඔකේ තේරුම් ගන්න ඕන මුලාවෙන් හදන ලෝකයක්මයි අපි ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ. ඇයි මුලා වෙන්නේ? ආයතන හයට මුලා වෙලා ඉන්නවා. ඕක විදි ගොඩක් තියෙනවා. මොන විදියකින් හරි අවබෝධ කරගන්න ඕන මොකද්ද කියන එක පේනව නේද? මිරිංගුව මිරිංගු ස්වභාවයේ බව දකින්න. ආයතනෙන් පෙන්නන්නේ මිරිංගුවක් බවම දකින්න. ආයතනයකට පුළුවන් සංඥාවක් හදලා දෙන්න විතරයි. ආයතනයකට පුළුවන් සංඥාවක් හදලා දෙන්න විතරයි. ඒව රූප සංඥා වෙන්න පුළුවන්, සද්ද සංඥා වෙන්න පුළුවන්, ගහන සංඥා වෙන්න පුළුවන්, රස සංඥා වෙන්න පුළුවන්, පොට්ටබ්බ සංඥා වෙන්න පුළුවන්. ওই සංඥාවක් හදලා දීම විතරයි ආයතනයකට පුළුවන්. ආයතනයකට බෑ රූපයක් හදලා දෙන්න. සංඥාව ගැන ඇත්ත ඇති හැටි නොදන්න කමමයි, මුලා වීමමයි රූප හදන්න හේතුව. ඒකට ආයතන ටිකට පුළුවන් සංඥාවක් කරන් දෙන්න විතරයි. ඒ සංඥාව බුදුහාමුදුරුවෝ කරන මිරිඟුවකට ඔය දැක්මම ඇති. ආයතනයකට හදලා දෙන්න පුළුවන් මිරිඟු සංඥාවක් විතරයි.
ඒ සංඥාවේ යථා ස්වභාවය අපි තේරුම් කර අවබෝධ කර ගන්නවා.
ඔව්, ඒ සංඥාව මිරිඟුවක් කියන එක දැක්කොත්, ඒ කියන්නේ මිරිඟුව මිරිඟුව විදිහට අවබෝධ කළොත් එළියේ රූපවලට රැවටෙන්නේ
නැහැ.
ඒක අනිත්ේ වුණත් නැති වුණත් කමන්නේ නැහැ. මිරිඟුව මිරිඟුව කියලා දැනගත්තු දවසට වතුර පස්සේ එළවන්නේ නැහැනේ. බාහිර ලෝකෙට තණ්හා කරන්නේ නැහැනේ. මිරිඟුව මිරිඟුව විදිහට අවබෝධ කර මිරිඟුව කියන්නේ පෙන්눔 කරන ස්වභාවයක් විතරයි. තියනවා වගේ පෙන්눔 කරන ස්වභාවයක් විතරයි. ඔව්, අනිත්‍යයි කියනවත් මොකක්වත් කියන්න දෙයක් නැහැ. එළියේ දෙයක් නොපිහිටෙන බවට එන්නේ. මිරිඟුවේ මිරිඟු ස්වභාවය දකිනකොට රූප උපදින්න හේතුවයි මේ නැති කරන්නේ. ලෝකේ උපදින්න හේතුව. ලෝකේ උපදින්න හේතුව තමයි මිරිඟුව මිරිඟුව බව නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්නකම. යථාභූත ඥානේ නැති බව. යථාභූත ඥානේනකොට ලෝකේ සකස් වෙන්න හේතු ටිකයි නැති වෙන්නේ. ඇයි ලෝකේ සකස් වෙන්නේම මුලාවෙන් අවිද්‍යාවෙන්. එතකොට මේ සලායතන ටිකේ මුලාවෙන් තමයි ලෝකයක් හටගන්නේ.
ඉතින්
සලායතනේ මුලාව, සලායතනේ මුලාව ඇති වෙන්නේ සලායතනේ ඇත්ත ඇති හැටි නොදන්නකම. අජානං අපස්සං යථාභූතං චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යථාභූතං රූපං අජානං අපස්සං යථාභූතං සෝතං භික්ඛවේ අජානං අපස්සං යථාභූතං කන ගැන ඇත්ත ඇති හැටි දන්නේ නැහැ, අහලත් නැහැ, දකින්නේ. ඒ නිසා දැනගන්න සද්දී ඇත්ත ඇති හැටි අහලත් නැහැ, දකින්නේ නැහැ. අජානන අපස්සං යථාභූතං. එහෙම කෙනා ලෝකෙට අහු වෙනවා, මායයට අහු වෙනවා, දුක සකස් කරනවා. ආයෙ ආයෙ පංච උපාදානස්කන්ධ ගොඩ ගන්නවා. ඒක මිදෙන්න බොහොම පොඩි දෙයක් තියෙන්නේ. ඔන්න ඔය දෙකේ ඇත්ත ඇති හැටි අහන්න දකින්න. දැන් ඇහුවා දකින්න එක තමන්ගේ වැඩ. ඥාන පස්සම් කරගන්න එක තමන්ගේ වැඩ. ඥාන පස්සම් යථාභූතං වුණොත් එයාට අන්න සම්මාදිට්ඨිය ඇති වෙලා ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට ඥාන පස්සම් යථාභූතං වෙන කෙනා ආයෙ අපාගත වෙන්නේ නැහැ. ලෝකෙට අහු වෙන්නේ නැහැනේ. ලෝකෙට අහු වෙලා තියෙන්නේ මේ දෘෂ්ටියක් හින්දා කියලා.
ඕකෙන් කියන්නේ සංකත ධර්මේ බාර නොගැනීමනේ සසරෙන් මිදෙන්නේ.
සංකතේ ඇත්ත ඇති හැටි දැක්කේ.
ආ, සංකතේ ඇත්ත
ඇත්ත ඇති හැටි දැක්කේ. මුලාවෙන් බාර ගන්න එක. ඒ දෙකම එකයි. ඇත්ත ඇති හැටි දකින්නවා කිව්වත් මුලාවෙන් බාර ගන්න එක අතාරිනවා කිව්වත් ওই දෙකම එකයි.
දැන් සයිතකොට සලායතන වල යථා ස්වභාවය අපි අවබෝධ කරගත්තා නම් එතකොට සලායත නිරෝධාකින් තත්තර එනවා නේද?
අවබෝධ කරගත්ත එක දකින්න. අහගෙන විතරක් නෑ. ඔබ කටපාඩම් කරගත්තට නෑ. නෑ,
කටපාඩම් කළා කරන් පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඒක
ඒක දකින්න. දකින්න දකින්න පාසයක් වාරයක් පාරයක් පාසා වැඩෙන්නේ මොකද්ද? මාර්ගය. ලෝකෝත්තර මාර්ගය වැඩෙන්නේ.
සමුදේ නෑ, නිරෝධය තමයි ඇති වෙන්නේ. සලාතනිය
තවපාර කියන්නේ ලෝක නිරෝධයමයි ඔය දකි.
සමුදය ඇති
මුලාවෙන් හදපු ලෝකේ නිරෝධය දකි.
නිරෝධ
මුලාවෙන් හදන ලෝකයයි නිරෝධයයි. හරිද? අපි පුරුද්දට ලෝකේ හදනවා නුවණින් දකිනකොට ඒ ලෝකේ නිරුද්ධ. ඒ කියන්නේ සමුදය දකිනකොටම නිරුද්ධ වෙනවා. සමුදය දකිනකොටම නිරුද්ධ වෙනවා. සමුදය නුවණින් දකින්නයි තියෙන්නේ. අවබෝධ කරගන්න. නුවණින් දකින්න නම් අවබෝධ කරගන්න. අවබෝධය නැතුව ඒ කියන්නේ ධර්මය අහලා දකින්න නැතුව මාර්ගය වඩන්න බෑ කියන්නේ ඕකයි. ධර්මය අහලා දකින්නේ නැතුව මාර්ගය වඩන්න බෑ. සම්මාදිට්ඨිය නැතුව මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒත් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ධර්මය අහලා නුවණින් විමසනකොට. ඔය අහගත්තු දේ නුවණින් විමසන්න. මේක මෙහෙම වෙන්න පුළුවන්ද? මේක මෙහෙම වෙන්න පුළුවන්ද? මේ මෙච්චර කල් පුරුදු වෙලා තියෙන්නේ මෙහෙම නේද? ඒක මේ අනිත් පැත්ත වෙන්න පුළුවන්ද?
එහෙම විමසනකොට තමයි මේ වගේ දෙයක් නේද මෙතන සිද්ධ වෙන්නේ. මම මේකට මුලා වුණා නේද මෙච්චර කාලයක්.
ඔව්. ඒ අවබෝධය. එතකොට තේනවා අන්න බුදුරජාණන් වහන්සේ ගැන කළ ශ්‍රද්ධාවක් එනවා. ඔබ නුවණින් විමසන කෙනාටයි ඒක එන්නේ. මේ පෙර නොයසු විරු ධර්මතාවයක් නේද බුදු කෙනෙක් පහදලා දීලා තියෙන්නේ. මේක කවදාවත් තනියෙන් අවබෝධ කරගන්න බැරි දෙයක්. බුදු කෙනෙක් මෙහෙම දේශනා කළේ නැත්නම් අපිට කවදාවත් හිතාගන්න බැරි දෙයක්. පුබ්බේ අනනස්සුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මතාවයක් බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. ඒක Taman තුලින් දකින්න පුළුවන් දෙයක්. දකින්න පුළුවන් සත්‍ය తත්වයක් මේක. ඒහි පස්සික දෙයක් එන්න බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් ධර්මතාවය. නේද? Taman තුලින්ම දකින්න පුළුවන් සම්දිත්තික ධර්මතාවය.
අවිද්‍යාව නැති කළ විද්‍යාව.
Taman තුලින්ම දකින්න පුළුවන්. මේ වෙන කෙනෙක්ගෙන් අහනව නෙමෙයි Taman තුලින්ම දකින්න ඕන ධර්මතාවය. අකාලිකයි කාලවලට අහු වෙන්නේ නැහැ. අතීත අනාගත වර්තමාන කාලවලට අහු වෙන්නේ නැති ධර්මතාවයක් මේක. ලෝකෙට මුලා වුණොත් තමයි ප්‍රයත්න දීලා කාලෙකට අහු වෙන්නේ. කාලයක් යෙදෙන්නේ නැති පටිච්ච සමුප්පාද ධර්මයක් මේක. අකාලිකයි.
සෝ ඒක කොහොමද මනායතෙන් පොඩ්ඩක් ප්‍රායෝගික කරගන්න කියලා පොඩ්ඩක් ආදරෙන්න. මනායතේ
වෙන්නේ toy සිද්ධියම කියලා තේින්නේ නැද්ද? මනසට අරමුණු වෙනවා ධම්ම.
ධම්ම ආරම්භය.
ධම්ම කියන්නේ
පිටින්ම
ඇත්ත ඇත්ත යථාභූත ස්වභාවය නෙමෙයි. ධම්ම කියන්නේ ආයතනෙන් සකස් කරලා මවලා දෙන ස්වභාවය. හිතට අරමුණු කරන්න පුළුවන්ම ආයතනයකට අහු වෙන මට්ටම. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඇහැට පේන දර්ශනය වෙන මට්ටම තමයි හිතට අරමුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ ධම්ම කියන එකමයි හිතට අරමුණු වෙන්නේ. ධම්ම කියන එක එළියේ පවතින ස්වභාවය නෙමෙයි. එළියේ පවතින ස්වභාවය නෙමෙයි මේ ආයතන වලින් පෙන්නුම් කරන මට්ටමක්. ඒ නිසා සකස් වෙන මට්ටමක් තමයි ධම්ම කියන්නේ.
දරා ගැනීම.
දැන් වතුරට එබෙන බල්ලට ඇහැ නිසා බල්ලෙක්ව හදලා දෙනවා. ඒක තමයි ධම්ම කියන්නේ. ඒක තමයි බල්ලගේ හිතට අරමුණු වෙන්නේ. නැතුව එළියේ තියෙන ඇත්ත ස්වභාවය නෙමෙයි හිතට පේන්නේ. ආයතනෙන් පෙන්නන සකස් කරන මට්ටමක්මයි හිතට දකින්න පුළුවන්. හරි. හිතට ධම්ම වෙන්නේ දැන් බල්ලට සිහි කරන්න පුළුවන් එළියේ ඉන්න බල්ලෙක්ව. නැතුව මේ අර එළියේ තියෙන ඇත්ත ස්වභාවය මෙනෙහි කරන්න බෑ. එළියේ යම්කිසි ධාතු නානත්වයක් තියෙනවා කියමු. ඒක මනසට අරමුණු වෙන්නේ නැහැ. මනසට අරමුණු වෙන්නේම අර හදන නිමිත්ත. ඒ කියන්නේ ආයතනකින් සකස් කරලා දෙන සතහන් මාත්‍රයමයි මනසට අරමුණු වෙන්නේ.
ඒ කියන්නේ පෙර අසුරක් නිසා මනසේ තැම්පත් වෙලා තියෙන දෙයක්
ආද ඒ ඒ ඒ සතහන් මට්ටම
සුරෙන් උපද්දව ගන්න දෙයක්
මොකද මනසට බෑ එළියට ගිහින් එළියේ තියෙන ධාතු ස්වභාවය දකින්න මනසට දකින්න පුළුවන් ධම්ම ස්වභාව ධම්ම කියන්නේ මේ
ආශ්‍රයෙන් නිසා ඇති වෙන දෙයක්ද ඒක
ධම්ම කියනකොට තේරුම් ගන්න එළියේ තියෙන ධාතු ස්වභාවය නෙමෙයි මනසෙන්ම සකස් කරපු මට්ටම
ආශ්‍රයෙන් නිසා සකස් කරන මට්ටමක්
වෙනවා මොනවා හරි නිසා
ආශ්‍රයෙන් නිසා
ආශ්‍රය හේතු තව හේතු යෙදෙනවා මොනවාම හරි හේතු නිසා සකස් වෙන මට්ටමක්මයි හිතෙන්ම සකස් කරන මට්ටමක්මයි ධම්ම කියන්නේ
මායා මට්ටමක්මයි ඒක බලන් ගියා
මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙක්කා මනෝමය මනෝමය කියන මට්ටම මනසින්ම හදන මනෝමය කියන්නේ මනසින්ම හදන
මනෝමය
ඒකමද ඒ ගැන සි ඔය ඒක ධම්මානුපස්සනාව තමයි ධම්ම කියන්නේ මොනවද මේ මනසෙන්ම සකස් කරලා පෙන්වන මට්ටම. ආයතන උගව් වෙනවා. ඒ කියන්නේ හේතු වෙන දේවල් තියෙනවා. ආයතන හේතු වෙනවා, අවිද්‍යාව හේතු වෙනවා, ආශ්‍රව හේතු වෙනවා. ඔය වගේ හේතු ගොඩක් හොයාගන්න පුළුවන්. හරි?
ඒක සම් කරගෙන ඇති කරන තත්ත්වය.
මොන හේතු හින්දා හරි මේ මනසෙන්ම සකස් කරන මට්ටමක්මයි මනසට අරමුණ වෙන්නේ. ඒකයි මනස ඉස්සෙල්ලයි ඉන්නේ. මනසෙන්ම හදන දේ තමයි මනසට අරමුණ වෙන්නේ. දැන් ඔන්න ඔය ඇත්ත තේින්නේ නැහැ මේ අවිද්‍යාව හින්දා.
බාහිර දෙයක් නෙමෙයි මනසින්ම හදන දේ.
මනසින්ම හදන දේ.
නමුත් අපි හිතනවා මේක බාහිර දෙයක්
කියලා. අපි හිතනවා හිතන්න පුරුදු වෙලා දෙනවා බාහිර දෙයක් කියලා. බාහිර දෙයක් මනසට දකින්න බෑ. මනසට අරමුණ වෙන්නේ ධම්මමයි. ධම්ම කියන්නේ ධාතු නෙවෙයි. ධාතු නානත්වේ නිසා මනස හදන ධර්මතාවයක් තමයි මනසට අරමුණ වෙන්නේ. චිත්‍රපටියක් කියලා හිතන්න. ඒ කියන්නේ දැන් මනසට දැන් ආයතන ටික උදව් වෙනවා ධම්ම හදලා දෙන්න. දැන් මෙතන අපි ටීවී එකක් තිබ්බොත් එහෙම අපිට පේනවා රූප නේද? රේඩියෝ එකක් තිබ්බොත් ශබ්ද ඇහෙනවා. දැන් ඔය උපකරණේ නැතුව දකින්න පුළුවන්ද ඒ රූපේ? බැ. එතකොට නෑ ඒ සකස් කිරීම තමයි ධම්ම කියන්නේ. ඒ කියන්නේ මනසට දකින්න පුළුවන් මට්ටමකට සකස් කරනවා. සකස් කරන්න උදව් වෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ල තමයි අවිද්‍යාව, ඊළඟට ආශ්‍රව, තණ්හාව, අපේ ආයතන ටික. ඔව් සේ
සපෝටර්ස්ලා.
ධම්ම දැන් ටීවී එක වගේ මොනවා හරි උදව් වෙන කට්ටියක් ඉන්නවා අපිට මේක දකින්න හදලා දෙන්න. නිකම්ම දකින්න බෑ. කරන්ට් එකත් හේතුවක්. ඒ වගේ තමයි. එතකොට මනසට අරමුණු වෙන්නෙම ධම්ම මිස ධම්ම කියනකොට තේරුම් ගන්න එළියේ තියෙන යථාභූත ස්වභාවය නෙවෙයි.
අතුලෙන්ම අධ්‍යාන්තරෙන්
මනසෙන්ම හදන
දෙයක්.
ගුණ නගන දේ. ඔව් මනෝ පුබ්බං ගමා ධම්මා. ධම්ම වලට පෙරටුව යන්නේ මනස. මනසෙන්ම තමයි ධම්ම ටික සකස් කරලා මනසටම පෙන්වුම් කරන්නේ.
වීලා මුලා කරනවා.
වීලා මුලා කරනවා. ඒ සේරම ටික එකට යෙදෙන්නේ. ඔව් ඒක මනසෙන් හදපු දෙයක්නේ දැක්කේ. දේන මනෝමයා කියන එක පේනව නේද? ඒක හදන්න උදව් වෙලා තියෙනවා සද්ද සංඥාවයි එතන තියෙන විද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්නකම අපේ තිබුණ පෙර ආශ්‍රව තණ්හාව
අවිද්‍යාව
පටිච්ච සමුප්පාදේ ඔක්කොම ටික යෙදෙනවා ඒවත් හිත ඇතුලෙන්ම සකස් වෙන දේවල් ටික ඒකයි මේ මනෝමය මනසෙන්ම කරන සකස් කිරීම ඔය හින්දාමයි ඔකෙන් බේරෙන්න පුළුවන්කම තියෙන්නේ. ඔක ඔහොම ලැබුණා නම් අපිට ඔකෙන් ගැලවෙන්න පුළුවන්කම නැහැ. හරි? රහත් වෙන්න පුළුවන්කම තියෙන්නම මේක මනසෙන්ම කරන වැඩක් නේද? සීරම මුලාවන් ටික රැවැට්ටීම සීරම මනසෙන්ම කරන දේවල් ටිකක් හින්ද තමයි මනසෙන්ම පුළුවන් ඒකෙන් මිදෙන්න. හැකියාව. අය බාහිරයි. කය බාහිරයි කියලා හිතන්නේ කවුද? මනස. ඒකත් ධම්ම. මනසට ධම්ම. කය මෙනෙහි කරන්න පුළුවන් මනසට. ඒ මනසෙන්ම හදපු ධර්මතාවයක් කය කියන එක. නැතුව බාහිර දෙයක් කියලා කියන්නේත් මනසෙන්. විඥාණයෙන්ම කියන කතාව. අභ්‍යන්තර කිව්වත් ඒකත් මනසෙන් කියපු කතාව. බාහිරයි කිව්වත් ඒකත් මනසෙන් කියපු. අර 11 ආකාරයෙන් ඕන එකක් කිව්වොත් ඒක මනසෙන්ම කියන කතාව. අතීත කිව්වත් මනසෙන්. අනාගත කිව්වත් මනසෙන්. වර්තමාන කිව්වත් මනසෙන්. දුර තියනවා කිව්වත් මනසෙන්. ළඟ තියනවා කිව්වත් මනසෙන් කියලා. ඕක ප්‍රණීතයි කිව්වත් මනසෙන් කියලා. ඕක වැඩක් නැහැ ඈ හීනයි. වචන පොදුකටපත් කරන දෙයක් අකමැති දෙයක් කිව්වත් ඕකත් කියලා තියෙන්නේ මනසෙන්. තේරුණාද? ඒ කොටින්ම කිව්වොත් රූපේ හදලා තියෙන්නේත් මනසෙන්. රූපයක් හිතනේ දැනගන්න ඕනේ. හිතට දැනගන්න පුළුවන් ධම්ම විතරයි. ඒ ධම්ම රූපේ තමයි ධම්ම කරලා හදලා දෙන එක තමයි ඒකට උදව් වෙන්න තමයි ආයතන ටික තියෙන්නේ.
ධර්මයෙන් තමයි ඇතිවීම නැතිවීම පෙන්නුම් කරන්නේ.
ධම්ම කියන එකත් මනසටම අරමුණු වෙන දෙයක්. ඔක්කොම තියෙනවා. ඒ කියන දේවල් සේරම ධම්ම. මොකද මනසේ මනසෙන් දැනගන්න දේවල් ගොඩක් විතරයි මේ දන්නේ. මන ධම්ම මන ආයතනය දැකීමමයි ගැඹුර. මන ආයතනේ තමයි අනිත් ආයතන පහත් උදව් කරගෙන තියෙන්නේ. අනිත් ආයතන පහට අහන්න දකින්න බෑ. මන ආයතනෙමයි ඒවා දැනගෙන අඳුරගන්නේ. දැන් අනිත් ආයතන ආයතන මට්ටමේ එකේ එච්චර දෙයක් කරන්න බෑ. දැන් සද්දේ අනේ සෝත විඥාණයෙන් සද්දයක් දෙනවා මිස එතනින් එහාට එයාට මුකුත් කරන්න බෑ.
මම ආයතනෙන් තමයි
පුරවන්නේ. ආයතනෙන් තමයි අර ලේනෙක් හදලා අපි රවට්ට.
සසරේ අරන් යන්නේම අර අරයාගෙන් එන පොඩි සපෝට් එකෙන් අපි රවට්ට අරන් යනවා.
ඔව්. පොඩි උදව්වක් විතරයි අර.
පොඩි උදව්වක් අරන්
ඉන්පුට් කියන්නේ
මාරුක වටලා එකක් යනවා.
ඔව්. ඉන්කමින් කෝල් එක වගේ තමයි ඔය ආයතන දෙන්නේ. එන් කෝල් එක ගන්නවද නැද්ද කියන එක අපේ වැඩ. කෝල් එනවා. ඒ ආයතන වලින් ඇතුළට එක එක ඒවා දෙනවා. ඕවා අරන් ඕවාගෙන ඉතින් හදලා දුක් විඳිනවද නැද්ද කියන එක තමන්ගේ වැඩ. මනසේ වැඩ. නැහැ කියන්න රූපය තියෙන තිබුණ එකක් නේ නැහැ කියන්න හද නැහැ කියන්න තිබුණේ කොහොමද නැහැ තිබුණේ හටගත්තු වින්දනේ දැන් නැහැ කියනකොට මතක තියාගන්න ওই තිබුණ දෙයක් තවෙයි නැති කරන්න හද
ඒකට
දෘෂ්ටි වලට වැටිලා නැත කියන එකට ඔය පණින්න හද තියනවා කියන එක තියනකන් තමයි නැත කියලා කතා කරන්න
ඕනේ
ඒකවල උපදින්න හේතු ටිකම බලන්න. උපදුන්න නැත්නම් ඕක ගැන කතා කරන්න නැත කියනවත් අවශ්‍යද?
එහෙම නැහැ. කිසිම දෙයක් නැහැ.
උපද්දව ගත්තොත් තමයි නැති කරන්න. නිවන කියන්නේ උපදින්න නැති නූපදින ස්වභාවය. හේතු යෙදෙන්නේ නැති වෙනකොට උපදින්නේ. සමුදය යෙදෙන්නේ නැතිකොට හටගන්නේ අසංකතයි. හේතුන්ගෙන් හටගත්තු දේවල් සේරම සංකතයි. නිවන අසංකතයි. නූපදින ගතියමයි. ඉපදුනොත් නේ තියනවා හරි නෑ හරි කියන්න වෙන්නේ. නේද? දැන් බල්ලෙක් ඉන්නවා හරි නෑ හරි කියන්න වෙන්නේ බල්ලෙක් ඉන්නවා කියලා ඉපදුනොත් හටගත්තු.
මුලින් ඇති කරගන්න තමයි නෑ.
මුලින් ඇති කරගෙන තමයි නැති කරන්න. ඇති කර නොගෙනම හිටියු. ඔව් නැහැ කියන එක යෙදෙන්නේ නැහැ. තේරෙනවද? ඒ දුක ඉපදුනොත් තමයි නැති කරන්න වෙන්නේ. දුක ඉපැද්දුවේ නැත්තම්. දුක හට නොගන්න ස්වභාවයක්ම තියෙනවා. ලෝකය හට නොගන්න ස්වභාවයක්ම තියෙනවා. සමුදය යෙදෙන්නේ නැත්නම් හටගන්නේ. හට නොගන්නව නම් නැති කරන්න කතා කරන්න දෙයක් නැහැ. අපි උපදුනේ කොහොමද කියලා හොයනකොට අවබෝධ වෙන ධර්මතාවය තමයි උපදින්නේ. නූපදින ගතිය දැකීම තමයි නිරෝධය කියන්නේ. ඉපදු නැහැ නැති කරන එක නෙමෙයි. දැන් අපි කරන්න හදන්නේ ඉපදු නැහැ අනිත්‍ය කරන්න යනවා. ඔය තිබුණාට ඕක වෙනස් වෙනවා.
නේද? එහෙම නේකොට අනිත්‍ය වෙලා ඉවරයි හිතන කොට.
ඒ තියෙන දේ අනිත්‍ය කරලා මේ දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. නියම අනිත්‍ය කියන්නේ සමුදයයි අත්ංගමයයි දකින එක. හටගන්නේ ඇයි? හටගන්න හේතුයි. හේතු වියදුන් නැත්නම් හටගන්නේ කියන එක දකින එක. හරි? ඒ අන්ත්‍ය සංඥාව කියන එකත් තේරුම් ගන්න ටිකක් ධර්මයේ දකින්න. අනිත්‍ය සංඥාව කියන්නේ තියෙන දේ මෙහා වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා කියලා නැති කරලා දාන එක නෙවෙයි.
එහෙම කරන්නත්
බෑ. මේක හටගත්තේ ඇයි? හටගන්න මේ හේතු යෙදුනේ. මේ හේතු නැත්නම් හටගන්න උපදින්නේ.
එතෙන්පත්
පටිච්චසමුප්පාදයයි අත්ංගමයි. පටිච්චසමුප්පාද කියන්නේ ඒකම. ඒක පටිච්චසමුප්පාදේ හැම එකක්ම ඔයගලන්ට පෙයි අවිද්‍යාව යෙදෙනකන් විතරයි තියෙන්නේ. අවිද්‍යාව නැති වෙන දවසට පටිච්චසමුප්පාදේ උපදින්නේ. උපදින්නේ හේතු නැත්නම් උපදින්නේ. පටිච්චසමුප්පාදේ මිදෙන මිදීමක්
තියෙනවා. අවිද්‍යාව නැති කරුවා නම් ඔක්කොම ඉවරයි.
එතකොට රැවටෙන තැන අල්ල ගන්න. රැවටෙන්නේ ආයතන හරි. ඔතන නුවණින් බල බල ඉන්නයි තියෙන්නේ. පැත්තට බලන්නයි තියෙන්නේ. ඒත් ඉතින් සමුදේ දකින්නකොට ඒක වෙනවා මිසක් දකින්න බෑ. අවශ්‍ය දේ නුවණින් අවබෝධ කරලා නුවණයි සිහියයි යෙදෙන්න ඕන ආයතන වැඩ කරන එක. ආයතන වැඩ කරනවා කියන්නේ හිතක් උපදින එක. හිතක් උපදින තැන කියන්නේ පංච උපාදාන ස්කන්ධ උපදින තැන. එතන තමයි දුක උපදින එක. එතකොට ඕවා දකින්නවා කියන්නේ දුකයි සමුදයයි දකින්න. දුකයි සමුදයයි දකින්නකොට සමුදේ දකින්නකොට වෙන්නේ සමුදේ ප්‍රහාණය වෙනවා. දුක හටගන්න හේතු ටික අයින් වෙනවා. අවිද්‍යාවයි මුලාවයි අයින් වෙනවා. ඒක වීමමයි නූපදින ගතිය කියන්නේ. අවිද්‍යාව නොයදෙන ගතියමයි නූපදින ගතිය කියන්නේ. එතන ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යාවේ ඉඳන් උපදින්නේ නැති කරන්න බෑ. එහෙම අවිද්‍යාවේ ඉඳන් කොච්චර try කළත් උපදීව නවත්තන්න බෑ.
බලුමෙම ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ
නේද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගෙන ඒක බල බල ඉන්නකොට අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. අවිද්‍යාව තියෙනකන් උපදින එක නවත්තන්න බෑ. මොනවද තේරුම් ගන්න? අවිද්‍යාව නැති වෙන්නේ කවද්ද? සම්මාදිට්ඨිය තිබුණ පළියට අවිද්‍යාව නැති වෙන්නේ. සම්මාදිට්ඨියෙන් මාර්ගය උපදින.
නිවන අවබෝධ
අවිද්‍යාව නැති කරන මාර්ගය උපදින. නිවන් දැක්ක දවසට රහත් වුණ දවසට තමයි අවිද්‍යාව. එතකන් අපිට පුළුවන් අවිද්‍යාව ඇති වෙන්නේ මෙහෙමයි මෙන්න මේ හේතු යෙදෙන හින්දා කියලා නෝකට පහර දෙන එක. මේක තමයි සම්මාදිට්ඨියෙන් කරන්නේ. ඇත්ත ඇති හැටි දකින්නේ. ආයතන ගැන ඇත්ත ඇති හැටි පෙන්න ඉන්නවා. රූපය ගැන ඇත්ත ඇති හැටි පෙන්න ඉන්නවා. එයාට මාර්ගය වැඩෙනවා. හරි. රහත් වෙනකම් අවිද්‍යාවය දෙනවා, අවිද්‍යාවය දෙනකම් දුක සකස් වෙනවා. මේක තේරුම් ගන්න. මොකද අවිද්‍යාවෙන් හදන්නේ පංච උපාදානස්කන්ධය. එන් ධර්මයක් ඇහුවාම ඒ අවිද්‍යාව දුරු කරන මාර්ගයට වැටෙන්න හැකියාව තියෙනවා. මොකද මේ ඥානං පස්සං යථාභූතං කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් ධර්මයේ ප්‍රයෝජනය ගත්තා වෙනවා. බුදු දහමේ ප්‍රයෝජනය ගත්තා වෙනවා සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්. කරන්න ඕන දේ ඉවර කරලා නෙමෙයි මේ මාර්ගයට වැටුණා. නිවන් මාර්ගයට වැටුණා. ආර්ය මාර්ගයට වැටුණා වෙනවා. එයාට තමයි සෝතාපන්න කියන්නේ. සෝතේට ආපන්න. නිවන කරා යන මාර්ගයට වැටෙන. කර ධර්මයක් අහලා ඔක නුවණින් දකින එකෙන් ඒක කරන්න පුළුවන්. එයාට ඊළඟට තව වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒ දැක්ම. ඒ දැක්ම නැතුව ඒක කරන්න බෑ. අවබෝධය නැතුව. හරි. එහෙනම් මේ කාලය තුල තමන්ට සතුටු වෙන්න පුළුවන්. හොඳ සීලයක් රැකුණා. සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩෙන්න හේතු වෙන කුසල් සම්භාරයක් රැස් වුණා. ඒවා මහා නිසංස කුසල්. යම් කිසි දවසක නිවන් අවබෝධ කරන කම ප්‍රතිඵල දීමේ ශක්තියක් තියෙන මහා නිසංස කුසල්. මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවන් වහන්සේලා ඉන්නව නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා. ඒ සතුටටපත් වෙලා දිව ඉසුරු වැඩි දියුණු කරගෙන උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවන් වහන්සේලා හොත් අපේ පෞද්ගල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සියල්ලංගෙම අප සැවම ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු අම්පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙ ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. මේ රැස් කරගත්තු පින් වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. පින් රැස් කරගත්තු වෙලාවක් කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්යාව නිවාණපත් තියා. බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට ලදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම. ඒ වගේම ධර්මයේ පෙන්න ලදින කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න හේතු වේවා. සතන් සමාගම හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිවාණපත් තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය.
අපේ සංඛාර.
දැන් ඔයගලන්ට සංඛාර ගැන සෑහෙන අවබෝධයක් ඇති. මුලාවින්ම හදන ඒවා නේද? ලෝකේ කියන්නේ සංඛාර කියලා. ඒකට මේ සංඛාරවල ලක්ෂණේ සියලු සංඛාර සබ්බේ සංඛාර. අනිත්‍යයි අපෝධකටපත් කරන. මොකක් ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. එදා පඤ්ඤාය පස්සති. ඒ වගේ මේ හිතට අරුමුණ යන ධර්මත මන ධම්ම. සබ්බේ ධම්මා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති. මොකක් ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. එදා පඤ්ඤාය පස්සති. එතකොට ওই මුලාව හින්දා ඇති කරගත්තු යම් කිසි දුකක් තියෙනවා නම් අන්න කලකිරිලා තාරිනවා. අතනින් බින්දති දුක්ඛේ. ඔක තමයි නිවනට මාර්ගය සමතු සිද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමතු සිද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛා තීයදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා සබ්බේ ධම්මා අනත්තා තීයදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛය ආනෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛය ආනෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛය ආනෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු
අද දිනේදීද සම්මා සම්බුදුන් වහන්සේ සෙන්නාගුන් පරිදි අපිට දෙප්‍රාසත්‍ය අවබෝධ කරගත්ත නොගත් නිසා අනන්ත කල්ප ගණන් ඉපදිමරි